ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි දැන් එහෙමනම් සූදානම් වෙනවා ශ්‍රී ලංකාවේ නවවෙනි පාර්ලිමේන්තුවට අදාළ සමාජිකයන් ජනතා නියෝජිතයන් තෝරා ගැනීම උදෙසා පැවැත්වුණු මහමැතිවරණයෙන් අනතුරුව SBS සිංහල සේවය සාකච්ඡා මාලාවක් රැගෙන යමින් තියෙනවා. විශේෂයෙන්ම මැතිවරණයට පෙර ආතුව සහ මැතිවරණයෙන් අනතුරුව මේ ආරම්භ වන්නේ තවත් එවැනි වූ සාකච්ඡා මාලාවක්. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව යම් විශ්ලේෂණයකට ලක් කරන්නට අපි කල්පනා කළා. මෙවර මැතිවරණ ප්‍රතිඵලය මගින් රටේ ජනතාව පවසලා තියෙන්නේ කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි යම් විශ්ලේෂණාත්මක සාකච්ඡාවකට එළඹෙන්නටයි දැන් සූදානම් වන්නේ. මගේ ආරාධනාව යොමු වෙනවා ශ්‍රී ලංකාවේ හිටපු ජනමාධ්‍යවේදියෙක්, ඒ වගේම මේ වෙනකොට නීතිඥවරයෙකු විදිහට කටයුතු කරන දේශපාලන විශ්ලේෂකයෙකු විදිහටත් හඳුනා දීමට හැකියාව තියෙන විරංජන හේරත් මහතාට. ආයුබෝවන් විරංජන. අපි මුලින්ම ටිකක් කතා බහ කරලා ඉඳිමුද, මොකක්ද ඇත්තටම මේ සමස්ත ප්‍රතිඵලයෙන් ශ්‍රී ලාංකීය ජනතාව ප්‍රකාශයට පත් කළ තියෙන්නේ? ශ්‍රී ලාංකීය ජනතාවගේ දේශපාලන කියවීම මොකක්ද කියන එක මේ ප්‍රතිඵලය හරහා.
ඔව්, ඇත්තටම ගත්තොත් අපි දන්නවා මේ මහමැතිවරණයේදී ප්‍රධාන වශයෙන්ම මේක ප්‍රතිවරණයේ ජයග්‍රහණය කරපු පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තේමා පාට එවුනේ තුනෙන් දෙකක් දෙන්න කියලා. අපිට වැඩ කරන්න තුනෙන් දෙකක් දෙන්න අපේ ජනාධිපති කෙනෙක් ඉන්නවා, තුනෙන් දෙකක් ලබා දෙන්න කියන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ. ඉතින් ඒ ආකාරයටම තුනෙන් දෙකක් ලැබිලා තියෙනවා. බලපුවාම අපිට මේක පැහැදිලිවම හඳුන්වන්න පුළුවන් පොදුජන පෙරමුණේ ජයග්‍රහණයක් විදිහට. එතකොට අපි ආසන වශයෙන් ගත්තොත් ඔවුන් ආසන 145ක් ඍජුවම ජයග්‍රහණය කරලා තියෙනවා. තුනෙන් දෙකක් නැත්තත් අපි දන්නවා ලංකාවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් කියන්නේ මන්ත්‍රීවරු 225ක්, එකෙන් 150ක් අවශ්‍යයි තුනෙන් දෙක වෙන්න. ඉතින් එතනදී 145ක් ලැබිලා තියෙනවා. නමුත් කිසිම ගැටලුවක් නැතුව පොදුජන පෙරමුණත් එක්ක සහයෝගයෙන් වැඩ කරන තවත් පක්ෂ එකතු වෙලා මේ තව මන්ත්‍රීවරු 5ක් ලබා ගන්න තියෙනවා. උදාහරණයක් ලෙස කියනවා නම් ශ්‍රීලංකාවේ ආරක්ෂක යාපනයේ දිස්ත්‍රික්කෙන් ආසනයක් ගන්නවා, EPDP සංවිධානයේ වන්නී සහ යාපනයේ ආසනයක් ගන්නවා, ඒ වගේම නැගෙනහිරින් GMP පක්ෂ ආසනයක් ගන්නවා. මේ ආදී වශයෙන් ගත්තහම ජාතික කොංග්‍රසයේ අම්පාරෙන් ආසනයක් ගන්නවා තිගමට වලින්. ඒ අනුව ගත්තාම මේ ආසන 150 තුනෙන් දෙක ඉලක්කයට හරියටම තුනෙන් දෙකක් ලැබිලා තියෙනවා. ඉතින් මේක අපිට හරි සරලව මතුපිටින් විග්‍රහ දෙකක් කියන්න පුළුවන් දේ තමයි කොටාබේස රාජපක්ෂ ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත් ඔවුන්ට වැඩ කරන්න තුනෙන් දෙකක් වෙන්න කියලා ඉල්ලපු ජනවරව ජනතාව විසින් ලබා දීලා තියෙනවා. පැහැදිලි තුනෙන් දෙකේ ජනබලයක් ලබා දීලා තියෙන තීක ගත්තහම අප දන්නවා තුනෙන් දෙකක් කියන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ ඉතාමත් වැදගත් ලක්ෂයක්. මොකද අප දන්නවා ව්‍යවස්ථාව වෙනසක් කරන්න සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවේ සමහර වගන්ති තියෙනවා. අනුක්‍රම ව්‍යවස්ථාවේ දෙන්න ක්‍රියාත්මක 1978 තියෙන ජනප්‍රජා අනුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති තියෙනවා. අපිට යම් වෙනසක් කරන්න ඕන නම් ජනමත විචාරණයකින් ජනතාව අනුමත කරන්නත් ඕන, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමත කරන්නත් ඕන, තීරණය කරන්න අධිකරණය තමයි බොහොම නමුත් පැහැදිලි කියපු අවස්ථාවක් තියෙනවා. නමුත් අපි දන්නවා නමුත් හුඟක් දේවල් බහුතර දේවල් ව්‍යවස්ථාව විදිහට හුඟක් කරුණු තුනෙන් දෙකකින් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ප්‍රතිඵල ඉතාමත් වැදගත් වෙන්නේ. මේක ආණ්ඩුවට අවශ්‍ය බොහෝ දේ කරන්න ලබා දුන්න ජනවරමක් අවස්ථාව ලබා දුන්නු නීත්‍යානුකූල වරමක් ලබා දුන්නු ඡන්ද ප්‍රතිඵලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ගත්තාම
ඔව්, මන් තවදුරටත් මේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීම සම්බන්ධව කතා බහ කරන්න කැමතියි විරංජන. මොකද අපි දන්නවා දැන් මා දන්නා තරමින් වසර 43කට වගේ පස්සේ තමයි ලංකාවේ ආණ්ඩුවකට මේ වගේ තුනෙන් දෙකක බලයක් පිටුව ගන්නට හැකියාවක් ලැබෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පවා යුද්ධෙන් පස්සේ පවා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිටුව ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් එහෙම බැලුවාම තවත් මතයක් තියෙනවා මේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම කියන කාරණාවේ අර දෙපැත්ත කැපෙන ආයුධයක් වන්නට මේක හැකියාවක් තියෙනවා කියලා. අපි දකිනවා දැන් ඇතැම් පාර්ශ්ව මෙහිදී කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරනවා. බහුතර බලයක් තිබීම ඇති සාධනීය ආකාරයෙන් යම් වෙනස්කම් සිදු කරගන්නට. නමුත් තුනෙන් දෙකක බලයක් කියන්නේ ඇතැම් වෙලාවට මේක අත්නොමතික බලයක් වෙන්නටත් පුළුවන් කියලා. දැන් මේ විදිහට මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට හැකිවීම මේ ලංකාවේ ඉදිරි දේශපාලන ගමනට කොයි වගේ බලපෑමක් ඇති කරන්න පුළුවන්ද දැන් අපිට ඇහෙන ඔය කතත් එක්ක සංසන්දනයකට කියොත් එහෙම?
ඔව්, පැහැදිලිවම මේක දීර්ඝ ලෙස කතා කරන්න ඕන සාකච්ඡාවක්. අපි කෙටියෙන් ගත්තොත් අපි 70 වෙනිදා ගත්තොත් 70 අපි ගන්නවා පැහැදිලිවම තුරෙන් දෙකේ වරමක් පාර්ලිමේන්තුව තුළ ලැබෙනවා සමගි පෙරමුණ රජයට. ශ්‍රී ලංකා විදහාස් පක්ෂ ප්‍රමුඛ සමගි පෙරමුණ තුරෙන් දෙකක් ලැබෙනවා. ඒ අනුව ගිහිල්ලා ඔවුන් අලුත් පිළස්තාවක් 1970 කියලා හඳුන්වා දෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් 1970 හතේදී කේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබා ගන්නවා. එතනදී උන්ට ලැබෙනවා 6/5 බලය. මෙන්න මේ ප්‍රත්‍යාවිල 6/5 බලයක් ලැබෙනවා පාර්ලිමේන්තුවේ. ඒ ලැබිලා ඔවුන් මේ 1978 ආණ්ඩු ක්‍රමවස්ථාව ලැබෙනවා. 1978 ආණ්ඩු ක්‍රමවස්ථාව දිවිච මූලික ලක්ෂණයක් තමයි ඔවුන් එතනදී නැති වෙන ක්‍රමයක් අනුව සමානුපාතික නියෝජනය එක. මේ සමානුපාතික නියෝජනය ක්‍රමයේ ඇතුලේ අප දන්නවා පහුගිය කාල සීමාව ගත්තොත් 1978 මෙහාට ඇටේ දිවිච මහමැතිවරණ ගත්තොත් සමානුපාතික නියෝජන ක්‍රමයටද තුනෙන් දෙකක් ගන්නවා කියන එක ලීස් වැඩක් නෙවෙයි. අප දන්නවා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊට පස්සේ අපි මහමැතිවරණ තිබ්බේ නැහැ. 81 තියන්නුන මහමැතිවරණ තිබ්බේ නැහැ. ඒකට ජනමත විචාරණයක් කියලා කාලේ දික් කරගත්තා. ඉන් පස්සේ අපි ගත්තොත් 88 පැවති මහමැතිවරණ, ඊට පස්සේ 1994 පැවති මහමැතිවරණ, ඊට පස්සේ 2000 පැවති මහමැතිවරණ, ඊට පස්සේ 2001 පැවති මහමැතිවරණ, ඊට පස්සේ 2004 පැවති මහමැතිවරණ, ඊට පස්සේ 2005 පැවති මහමැතිවරණ, ඊට පස්සේ 2010 පැවති මහමැතිවරණ. මේ මැතිවරණ හැම එකම අපි ගත්තොත් මේ මැතිවරණ හැම එකටම වගේ අවසානයේ බලනකොට 2010 මැතිවරණ ඉස්සරලා පැවති හැම මැතිවරණකටම වගේ වැඩි බලයක් දිනාගත්තත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ලබා ගන්න හම්බුනේ නැහැ. ඒක මේ මැතිවරණ ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණයක්. යම් ආකාරයකට තුනෙන් දෙකකට කිට්ටු බලයක් ලබා ගන්න හම්බුණා 2005 පැවති මහමැතිවරණයේදී. ඒකට තිබිච්ච එක්සත් ජනතා නිදහස් සම්දානි ටිකක් අපි දන්නවා ජනාධිපති රමන්ද්‍රා පක්ෂ යුද ජයග්‍රහණින් අනතුරුව ඉතින් ඔහු මහමැති ජනාධිපතිතුමනට කිලා ඉන්න ප්‍රොපර්ටි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉතාමත් වැඩි ලෙස අතුරමතික ලෙස භාවිත කරන සමහර අවස්ථා උදාහරණ කිවිත් කියනවා නම් 80 පැවතෙන් තිබිච්ච මහමැතිවරණය ඔහු මැතිවරණ සිටීම අකුලනවා අවුරුදු 6කට අකුලනවා කියලා ඒ මහමැතිවරණය තිබ්බේ නැහැ. 78 ඉඳලා 81 වෙනකන් 82 83 තියෙනවා 83 තියෙනවා මහමැතිවරණය තිබ්බේ නැහැ. ඒ නිසා ජනමත විචාරණයක් පාර්ලිමේන්තුවේ ඔහුට තිබිච්ච බලය කල්දා ගත්තා. කිසිම හේතුවක් මත ජනමත විචාරණයක් ඇත්ත සාධාරණීකරණය කරන්න බැහැ. මොකද මහමැතිවරණය තියෙනකොට ඒ නිසා අපිට උදාහරණ තියෙනවා 6/5 බලයකින් අතනමතික ලෙස ගත්තේ ප්‍රියාමාරකෙන අපි ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ පහුගිය කාලේ සීමාවට අපි ගත්තොත් පැහැදිලිවම අප දන්නවා 17 වෙනි ආණ්ඩු ක්‍රම වැස්සා සංශෝධනය අරන් ස්වාධීන කොමිෂන් සභාව හඳුන්වා දුන්නා. ඒ වගේම තමයි මේ 78 වෙනිවස්සාවේ තිබිච්ච ලක්ෂණයක් තමයි ඔක්ලේකුට ජනාධිපතිවරයෙක් ඉදිරියට පත් වෙන්න පුළුවන් දෙවතාවක් විතරයි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ආණ්ඩු ක්‍රම වැස්සා සංශෝධනය ගෙනල්ලා 2010 මහමැතිවරණයෙන් පස්සේ උතු දෙන්නේ බලය හදාගත්තට පස්සේ 18 වෙනි ආණ්ඩු ක්‍රම වැස්සා සංශෝධනය ගෙනල්ලා ඉතනදී ඔහු හදාගත්ත දේ තමයි ඕනමත් අවස්ථා ප්‍රමාණයක් ජනාධිපති ඉදිරිපත් කළේ වෙන්න පුළුවන් විදිහට ආණ්ඩු ක්‍රම වැස්සා සංශෝධනය කරනවා. ඊළඟට අපි ගන්නවා ස්වාධීන 17 වෙනි අවස්ථාවෙන් 17 වෙනි සංශෝධනයෙන් දීලා ස්වාධීන කොමිෂන් සභාවල බලය යම් ආකාරයකට අඩු කරලා ඒ වෙනුවට 18 වෙනි ආණ්ඩු ක්‍රම වැස්සා සංශෝධනය හැදුණා. මේ ඉස්සර අපි දන්නවා 2015 වුණත් අපි පිටිච්ච මහින්ද රාජපක්ෂ රජයේ විදැවැටීමට හේතු වුණු කාරණයක් තමයි ඔය අපි ප්‍රතිචිලානි බණ්ඩාරනායක රජුතුමීට ටර්නින් පොයින්ට් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ලංකාවේ දේශපාලනේ මට පේන විදිහට මම කියවන විදිහට ඔදෝසාපියෝකයක් ගැනලා දුරෙන් අයින් කරා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ බලය කියන එක ලැබිච්ච බලය නරකකට පාවිච්චි වුණා කියලා තමයි ඒ පැත්තෙන් ගත්තොත් අපිට උදාහරණ දෙන්නේ. අනිත් පැත්තට ගත්තොත් හොඳ පැත්තට ගත්තොත් කිව්වොත් අපිට උදාහරණ ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන දේවල් කලේ කෙටුණු අකුරු විදිහට තියෙන්න බෑ. මොකද ලෝක වෙනස් වෙනවා, රටවල වෙනස් වෙනවා, ඊට හඳුන්වා දීම කරන්න වෙනවා. ඒ නිසා යම් ආකාරයකට සංශෝධනයක් කරන්න ඕන නම් ඒ අවශ්‍ය කරන බලයක් ලබා ගන්න අවස්ථාවක් තිබෙන්න ඕන. නමුත් ලංකාවේ අපි පහුගිය ඉතිහාසෙ ගත්තොත් මේ තුනෙන් දෙකේ බලය කියන එක හරියට පාවිච්චි වෙන්නේ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ මෙච්චර කල්. පොදුවේ ගත්තොත් මේ වෙනකම් මේ තුනෙන් දෙකේ බලයෙන් අපි අත්විඳලා තියෙන දේවල් හොඳ පැත්තකට නරක දේවල් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මේ තුනෙන් දෙකේ බලය කොහොම වෙයිද කියලා අපිට කියන්න බෑ. ඉතින් මේ ඉතිහාසය අරන් බැලුවොත් අනිත් කාරණය තමයි මේ තුනෙන් දෙකේ බලය ගත්තට පස්සේ පැවතීම පිළිබඳ ප්‍රශ්නමක් වෙලා තියෙනවා. දැන් 6/5 බලය ලැබුණාට පස්සේ අපි දන්නවා 1980 ජූලි වැඩවර්ජිනයේදී ලංකාවේ දේශපාලනයේ තම ලොකු කනගාටුකයක සිට 80 ජූලි වැඩවර්ජිනය ලක්ෂ ගානකට රැකියා හිමුණා. ඉතින් එතනින් පස්සේ ඇතිවෙච්ච මහජන විරෝධය නිසාම තමයි ඔහු ජයග්‍රහණ ජනාධිපතිවරයා අලුතෙන් ඡන්දය නොතියා ජනමත විචාරණයක් කියලා ජනවාර්තන ලාම්පු කලකට සෙල්ලමක් තිබුණා කියලා ජනමත විචාරය ඇතුළ පාර්ලිමේන්තු කාලේ විස්තර කරගත්තා. ඒ වගේම තමයි අප දන්නවා තුලින් දෙකක බලයක් තිබිච්චාන්ගොත් තිබිලත් මහින්ද රාජපක්ෂ මහත්මයාට 2015 දී ගෙදර යන්න තිබුණා. ඒ කියන්නේ මේ තුලින් දෙකේ බලය පාවිච්චි වීම හරියට වෙලා නැහැ, ජනතාවගෙන් සූපිනිස වෙලා නැහැ, ජනතාව විසින් ඒ බලය පාවිච්චි කරපු ආකාරය අනුමත කරලා නැහැ කියන එක තමයි ඉතිහාසික උදාහරණ තියෙන්නේ. ඉතින් අපි ඒ දෘෂ්ටිකෝණයෙන් අවිල්ලා අද තියෙන මේ ජයග්‍රහණය, අද මේ කොට අපේ රාජපක්ෂ මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් පොදු ජන පෙරමුණ මේ ලබාගෙන තියෙන ජයග්‍රහණය ගත්තොත් ඔවුන් කියලා කියනවා දහන විනාඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වීම පහු කියලා කියන හඳුනාගෙන මෙහි අම්මා දුපාඩු තියෙන ප්‍රශ්න තියෙනවා කියලා ඔවුන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් කියන්නේ සම්වර්ධනයට බාධාවක් කියලා. ඒක අපි පිළිගත්තත් නොගත්තත් ඔවුන්ට බාධාවක් තියෙනවා. ඒ ඔවුන් අපිට පැහැදිලි කරන නිසා යම් වෙනස් වීම කරනවා. ඔවුන් අලුත් ව්‍යවස්ථා සංශෝධනය කරන්න කියලා යෝජනා කරනවා. ඉතින් මේවායි මොකක්ද කරන්නේ? يعني මේවායින් ජනතාවට හොඳක්ද කරන්නේ? නැත්නම් නීතියට හොඳක්ද කරන්නේ? රටේ පැවැත්මට හොඳක්ද කරන්නේ කියන එක අනුව තමයි මේ ජනවරම අනාගතය තීරණය වෙන්නේ. හැබැයි ඉතිහාසයේ ගත්තොත් තුලින් දෙකේ ජනවරම මගේ කියවීම නම් ජනතාවගේ පැත්තෙන් රටට හොඳ පැත්තෙන් පාවිච්චි කරනවා පාවිච්චි කරලා තියෙන්නේ. ජනතාවට රටට අනාගතයට නරක පැත්තෙන් කියන එක තමයි මගේ කියවීම.
දැන් විරංජන, මේ ඔය 3-2 බලය ලබා ගැනීම කියන කාරණාවේදී අපි දකිනවා මේ පරණ මූණු වලට තැනක් ලැබිලා නැහැ, අලුත් මූණු වලට තමයි තැනක් ලැබිලා තියෙන්නේ. 64 දෙනෙක් ඉන්නවා අලුත් මූණු. ඒ අතරිනුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 53ක් වගේ සංඛ්‍යාවක් ඉන්නවා. දැන් මෙහෙන් බැලුවොත් මේ අලුත් මූණු වලට ද 3-2 බලය ලැබිලා තියෙන්නේ ජනතාවගේ?
ඔව්, ඇත්තටම මම අර පෙර කිව්වා වගේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ පොදු ජන පෙරමුණ කිව්වේ අපිට වැඩ කරන්න 3-2ක් දෙන්න. එතනදී ඔවුන් අප දන්නවා මේ පහුගිය පාර්ලිමේන්තුව ගත්තොත් මේ පොදු ජන පෙරමුණේ හිටපු බොහෝ පීස් වලට දූෂණ චෝදනා එල්ලන පිරිස් ඉන්නවා, විවිධාකාරයේ වංචාවලට ඒ චෝදනා එල්ලන පිරිස් ඉන්නවා. ඒකත් පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා පරණ අවුරුදු ගණන් නියෝජ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් ඉන්නවා. මේ අතර වාරයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආකර්ෂණීය පිරිසක් හඳුන්වා දුන්නා. අපි දන්නවා විගත් මග කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි වැඩ කරන්න පුළුවන් බුද්ධිමත් පිරිස, එවන්න ජනාධිපතිතුමාට හිතවත් පිරිසක් වන මේ වගේ සටන් පාඩයක් මේක තුළ ක්‍රියාත්මක වුණා මේ ඡන්ද ව්‍යාපාරය ඇතුළේ. ඉතින් අපි දන්නවා සමහර දිස්ත්‍රික්ක ගත්තම සමහර දිස්ත්‍රික්කවල මේ අලුතෙන් ආපු ව්‍යාත්මකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහකට දේශපාලනයට අලුත් වුණු වලට ඉඩක් කැපී තරන විදිහට ඉඩක් ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ගන්නම් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු ගණනාවක් මනාප ලබාගෙන පහුගිය මැතිවරණ ප්‍රධානී වුණු ප්‍රථමයා වුණු විමල වීරවංශ අභිබවා යන මනාප සංඛ්‍යාවක් ලබා ගන්න පරිත්‍රිසිකරම තැන් කියනවා. ඒ වගේම තමයි සම්පා දිස්ත්‍රික්කයේ ගත්තාම අවුරුදු ගණනාවක් කී ප්‍රතිමයා වුණු දිස්ත්‍රික් නායකයා වෙච්ච ප්‍රසන්න රණතුංගට වඩා මනාප සංඛ්‍යාවක් ලබා ගන්න නාලගොඩේ යවපවත් වෙනවා. ඒ නිසා මේ 3-2 ලැබෙන ප්‍රතිඵලය තුළේ මම නම් දකින්නේ මෙතනදී ජනතාව මේ පොදු ජන පෙරමුණ පාර්ශ්විකය පොදු ජන පෙරමුණ ඡන්ද දුන්න පුද්ගලයා ඡන්ද දීලා තියෙන්නේ අර පරණ පිටිසෙන් එකතු වෙලා 3-2 හදලා පරණ පාලයෙන්ම ගෙනියන්න නෙමෙයි කියන එක පැහැදිලි වුණින් කරලා තියෙනවා. ඒ කියන්නේ යම් අපිට වෙනසක් අවශ්‍යයි. ඒ නිසා තමයි ඔවුන් මේ මූණු ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අර පරණ පාරයක් නැතුව මේ 3-2 අරගෙන අලුත් පාරට යන්න කියන යෝජනාවක් මේ ඡන්ද ප්‍රතිඵලය ඇතුලේ තියෙනවා කියන එක පොදු ජන පෙරමුණ පැත්තෙන් ආණ්ඩු නායක පැත්තෙන් අමතක නොකළ යුතු කාරණාවක් කියලා මේ ඡන්ද ප්‍රතිපදයේ ඇතුළේදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක ආණ්ඩු නායකයන් මතක තබා යුතු කාරණාවක් කියලා අපිට පැහැදිලිව මේ ඡන්ද ප්‍රතිපදේ හරහා කියන්න පුළුවන්.
හොඳයි, දැන් අද දවසේදී අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මේ 2020 මහමැතිවරණයේ ප්‍රතිඵලය මගින් රටේ ජනතාව පවසලා තියෙන්නේ කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ විශ්ලේෂණාත්මක විග්‍රහයක්. මේ සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ ජනමාධ්‍යවේදී නීතිඥ සහ දේශපාලන විශ්ලේෂක වරයෙක් විදිහට හඳුන්වා දිය හැකි විරංජන හේරත්. විරංජන, මං ඊළඟට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවීම සහ කෙටි කාලයක් තුළ බලයත්පත් කර ගැනීම කියන කාරණාවේදී කොයි වගේ දේශපාලන කියවීමක්ද ලංකාව තුළ ජනතාව තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් තියෙන කියන කාරණාව පිළිබඳව යම් විග්‍රහයක් ඔබෙන් ලබා ගන්න. ඇත්තටම අපි බැලුවත් එහෙම මේක දකුණු ආසියාතික කලාපයේම විශාල විප්ලවයක් කෙටි කාලයක් තුළ පටන් අරගෙන රටක බලය අල්ලනවා. ඒකත් සුළුපටු ආකාරයෙන් මේ සැලකිය යුතු මට්ටමකින්. දැන් මේ වගේ කෙටි කාලයක් තුලින් බිහි වුණු පක්ෂයක් කෙටි කාලයක් තුලදී රාජ්‍ය බලය හිමි කර ගැනීම පිළිබඳව අපි කොහොමද මේක දේශපාලනිකව කියවා ගන්න ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ වත්මන් තත්ත්වය පිළිබඳව සලකා බලද්දී?
ඔව්, මට මෙතනදී කියන්න වෙන්නේ කිලිෂුමයි. අපි ගත්තොත් එහෙම මේකට දැන් හැමෝම දකින දෙයක් තමයි මේ පොදු ජන පෙරමුණේ තියෙන සංවිධාන ශක්තිය සහ මේ පක්ෂය බිහි කිරීමේ ප්‍රධානිය විදිහට ප්‍රධාන මිහිරුම්පරු විදිහට කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දක්ෂතා, ඔහුගේ තියෙන සංවිධාන හැකියාව තමයි මේකේ මූලික සාධකය මේ පොදු ජන පෙරමුණ විහිම ජයග්‍රහණයක් ලබන්න කියන එක. ඒක බැහැර කරන්න බැහැ. ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. මමත් එක වෙනවා ඔහු දක්ෂ සංවිධායකයෙක්. අපි දන්නවා ඔහුගේ දේශපාලන ඉතිහාසය ආරම්භ වුණොත් ඔහු ලංකාවේ දේශපාලනයේ ඉතාමත් ප්‍රබල චරිතයක් විදිහට අපි ඉතිහාසය කියලා හම්බෙන ගාමිණී දිසානායක මහත්මයාගේ බොහොම සමීපව වැඩ කරපු පුද්ගලෙක්. ඔහු එක ප්‍රසිද්ධියක් කියලා තියෙනවා. ඉන් අනතුරුව ඔහු සංවිධාන ගණනාවකේ සංවිධාන ව්‍යුහයන් තුළ වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔහු ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණාට පස්සේ දේශපාලනයට සම්බන්ධ වෙලා මේ සංවිධාන කටයුතු වල සම්බන්ධ වෙලා ඉන් පස්සේ අපි දන්නවා 2015 දී පරාජයට පත් වුණාට පස්සේ 2015 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පරාජය සමගම එක්තරා කඩාවැටීමකට ලක් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහුට යන්න වෙනවා. ඔහු කියන්නේ මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ පිළිබඳ ගැටලු මත වෙනවා. ඉස්සදෙන පැමිණ සම්බන්ධය පිළිබඳ ප්‍රශ්න මත වෙනවා. මේ අවස්ථාවේදී වැතල රාජපක්ෂ මහත්මයා අපි දන්නවා කාලෙකට ලංකාවේ යනවා. ඒ ගිහිල්ලා එනකොට මෙතන ලංකාවේ දේශපාලනයේ තියෙන වෙනම විවේක ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් එක්සජනතා නිදහස් සම්බන්ධයෙන් ඉඳලා ගිය මෛත්‍රී පාලසිංහ සේන මහත්මයා ජනාධිපතිලා ඉන්න ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලනවා. ඊට පස්සේ එක්සජනතා පක්ෂයේ වෙනම බලවත් වෙනක ඉන්න අග්‍රාමාත්‍යවරයා විදිහට මේ තියෙන දේශපාලනයේ විදිහට එක්තරා විදිහක අර මහින්ද රාජපක්ෂවාදීන් අසරණ තත්ත්වයක පැත්තකට වෙලා ඉන්නකොට තමයි ඔවුන් යම් සංවිධානයක් අපදන්නවා එකතු වෙලා විවිධ පක්ෂනානිකයෝ එකතු වෙලා ඔහුව යළි ඉදිරියට ගේන්න කටයුතු කරන අතරේදී කොහටද ඔවුන් සම්බන්ධ වෙන්නේ කියන ඔවුන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යම් කණිදුමක් පවත්වාගෙන යනවා. ඒ අතරේ තමයි දැසි රජපක්ෂ මහත්මයා කොළඹට ගිහලා මේ පක්ෂය බිහි කරන්නේ පොදුජන පෙරමුණ. ඔක තමයි පොදුජන පෙරමුණේ ඉතිහාසය. හැබැයි දැසි රජපක්ෂ මහත්මයා ලංකාවට ආවට පස්සේ ඔහු අප දන්නවා ධම්මට්ටමින් හොඳ සංවිධාන ශක්තියක් පිහි කර ගන්නවා. පළවෙනි මැතිවරණ ජයග්‍රහණය තමයි මේ අතරමැද කාලයේ තිබිච්ච පළාත් පාලන මැතිවරණය. මෙතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන් වෙනිතැනටද දාලා එක්සත් ජාතික පක්ෂය වෙනිතැනටද දාලා ඉතාම විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්නවා පොදු ජනතාව. ඒ නිසා තමයි මේකේ මේ කොහොමද මේ වැඩේ තරම කියන එක ගැන සාකච්ඡාව සමාජයට එන්නේ. එතකොට තමයි මේ බ්‍රසිල් රාජපක්ෂ මෙතන ලොකු සංවිධාන වීයුකින් මේක කරලා තියෙනවා කියන පදනම නිර්මාණය වෙන්නේ. මේ කත්ත්වය අපි අඳුරගන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් පොදු ජන පෙරමුණට මේ ගමන එන්නේ ලංකාවේ අනිත් දේශපාලන පක්ෂවල අනිත් සිරිමුත් බලපෑම කියන එක අපිට බැහැර කරන්න බෑ. අනිත් දේශපාලන පක්ෂවල විදිහට දුර්වලකම් අනිත් දේශපාලන පක්ෂ පක්ෂම ගනුදෙනු කරපු විදිහවල ඔවුන්ගේ හැසිරීම රටාවක් මේ පොදු ජන පෙරමුණේ වර්ධනයට බලපෑම කියන එක තමයි මම විශ්වාස කරන්නේ. බාරයක් විදිහට කියනවා නම් අප දන්නවා 2015 ජය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙන්නේ පොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් සුළු පදනමක් තිබුණා. නමුත් හැබැයිව බරපතල ජනපදනමක් තිබුණේ නැහැ. පුළුල් ජනපදනමක් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ ප්‍රමුඛ විපක්ෂයේ ජනපදනමකින් තමයි ඔහු ඇටකෙටුරේ දෙන්නේ. හැබැයි ඇවිල්ලා ටික දවසකින් ඔහු මොකද කරන්නේ අපි දන්නවා. ඉතාම කෙටි කාලයකදී යම් යම් අරමුදු හදා ගන්නවා මේ පක්ෂ ඒ මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිට සහ පණි විශ්වවිද්‍යාල මැතිවරණය අතර ඒ අතරතුරදී තමයි SLPP එක බිහි වෙන්නේ කියන්නේ පොදු ජන පෙරමුණ බිහි වෙන්නේ. ඇත්තටම මේ ගැටුමත් එක්ක ලංකාවේ දේශපාලන ඇතුළේ කතාබහක් නිර්මාණය වෙනවා. මේ දෙපැත්ත රජින පක්ෂ දෙකකට දෙපැත්ත රජින ජනාධිපතිකට අරමු කිරේකටයි මේ ගමන යන්න බෑ කියලා. එතරම්දී අර ඡන්දය දුන ජනතාව සමහර අවස්ථාවලදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහ එක්සත් ජාතික පෙරමුණේ අවස්ථාවේදී ඡන්දය දුන ජනතාවම කල්පනා කරනවා. මේ තත්ත්වය ඉතාමත් කඩගාටුදායකයි. මේ ඉදිරියට යන්න බෑ කියලා ඌ නතර කලකිරීමක්. ඉතින් මේ අතර තමයි අපි දන්නවා පාස්කු ප්‍රහාරය ඇති වෙනවා. ඒ ඔක්කම ආර්ථිකය බැඳුම් කර ප්‍රශ්නේ මතුවෙනවා. මේ කාරණාත් එක්කම මේ දේශපාලන වටා පිටාවත් පොදු ජන පෙරමුණේ මේ ශක්තිය නගා සිටින්න බලපෑම කියන එක තමයි මම විශ්වාස කරන්නේ. නිසා අපි හරි සරලව ගත්තොත් අපිට විවිධ දේශපාලන වට තියෙන්න පුළුවන්. අපි එකද නොවෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් අපිට පැහැදිලිව දැනුවොත් මහින්ද රාජපක්ෂ කියන්නේ කැරිස්මැටික් කැරක්ටර් එකක් ලකුණුවා කියන දේශපාලන කියන ඔහු චරිතයක් විදිහට ගත්තාම ඔහු ඉතාමත් ආකර්ෂණීය දේශපාලන නායකයෙක්. පැහැදිලිව අපිට පිළිගන්න වෙනවා. ඉතින් ඒ මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතයේ තිබී ඒ ආකර්ෂණීය භාවය අප දන්නවා ඔහු චරිතයක් විදිහට ඌට ලාංකීය ජන සමාජය තුළ තිබිච්ච ඔහුගේ ඒ නායකත්වයක් මේකට බලපෑවා. ඉතින් මේ සාධක හතර තමයි පොදු ජන පෙරමුණේ මේ සාර්ථකත්වයේ රහස කියලා මට නම් තේන්නේ සහ මට නිරීක්ෂණය කරන්න පුළුවන්.
දැන් ඔබ මේ රාජපක්ෂ පිළිබඳව කතා බහ කරපු ඉඳ රාජපක්ෂවරු කොතරම් දුරට ලාංකීය දේශපාලනයට බලපාන පුද්ගලින්ද කියන කාරණාවත් බැහැර කරමින් යන්නට මට හිතෙන්නේ නැහැ. මොකද අපි දකිනවා මෙවර මැතිවරණයේ රාජපක්ෂ සාධකයේ දැඩි ලෙසින්ම බලපාපු සාධකයක් ඔබ සඳහන් කරපු ආකාරයට හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එතෙක් මෙතෙක් පුද්ගලයෙක් ලබාගත්ත වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගන්න 105කට අධික සංඛ්‍යාවක්. ඒ විතරක් නෙමෙයි ඔහුගේ මේ නෑසනහුර පරපුරත් ඉන්නවා මේ ඔහුත් එක්කම මේ ඡන්ද සටනේ. ඔහුගේ සහෝදරයෙක් ඉන්නවා චමල් රාජපක්ෂ. එතකොට චමල් රාජපක්ෂගේ පුතා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මහින්ද රාජපක්ෂගේ සහෝදරියගේ පුතා ඉන්නවා නිපුණ රණවක. එතකොට ඔහුගේ පුතා ඉන්නවා නාමල් රාජපක්ෂ. මේ වගේ රාජපක්ෂවරු පස් දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළුව රාජපක්ෂවරු පස් දෙනෙක් ඉන්නවා මේ ඡන්ද සටනේ. මේ පස් දෙනාම ජයග්‍රහණය කරනවා. එතකොට රටේ නායකයා රාජපක්ෂ, අගමැති රාජපක්ෂ, දැන් කථානායක තනතුර බාර ගන්න කියලා යම් කිසි ඉල්ලීමකුත් තියෙනවා චමල් රාජපක්ෂට, ඔහු හිටපු කථානායකවරේ. මේ රාජපක්ෂ කියන සාධකය අපිට බැහැර කරමින් මැතිවරණ ගැන කතා කරන්න බෑ. ඒ තරමටම මැතිවරණත් එක්ක රාජපක්ෂ සාධකය බැඳිලා තියෙනවා. ඔබ දකින ආකාරයට මේ විශ්ලේෂකයෙක් විදිහට මේ මෙවර මැතිවරණේ මේ රාජපක්ෂ සාධකය ජනතාව කියවගෙන තියෙන්නේ කොහොමද? කොයිතරම් විරුද්ධ බලවේගාවත් කොයිතරම් විවේචන තිබුණත් අවසානයේදී උන් ජයග්‍රහණය කරනවා. මොකක්ද මේ රහස? මොකක්ද මේ රාජපක්ෂ සාධකයේ ලාංකීය ඡන්දදායකයාට බලපාන?
දකුණු ආසියාවේ දේශපාලනය කියලා තියෙන ඉතාම විශේෂ කාරණයක් තමයි පවුල් වාදය. අපි ගත්තොත් ඉන්දියාවේ ගාන්ධි පවුල හා කේන්ද්‍රගෙන් වුණු දේශපාලනය තාමත් ඉන්දියාවේ තියෙනවා. තාමත් රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඇතුළු ගාන්ධි පරපුරේ ඉන්දිරා ගාන්ධි, ජවහර්ලාල් නෙහරු ඒ පරම්පරාවේ දේශපාලනය තාමත් විශාල බලපෑමක්. ඒ වගේම අපි බංගලාදේශයේ පැත්තට ගත්තොත් බංගලාදේශයේ තියෙන ඒ වගේම දේශපාලනයක් අපි දන්නවා. බෙගම් කලිනාසියා, ශීඛ් හසීනා, උන් බංගලාදේශයේ හිටපු ප්‍රෝග්‍රාමින්ගේ හිටපු නායකවරුන්ගේ විරුද්ධවරු එක්කම දියණිය. පකිස්තානයට හැරුණොත් පකිස්තානයේ උනත් මේ වෙනකොට යම් වෙනසක් වෙලා තිබුණත් අපි දන්නවා බෙනාසිර් බූතෝ, සුල්ෆිකාර් අලි බූතෝ ඔවුන්ගේ හරහා ඇති වෙච්ච පවුල් දේශපාලනය තියෙනවා. ඒ නිසා මේ දකුණු ආසියාවේදී පවුල් දේශපාලනය කියන එක බැහැර කරන්න බැරි සාධකයක්. අපි ලංකාව දිහාට කෙලින් හැරුණොත් ලංකාවේ කිසිම පවුල් දේශපාලනයක් තමයි අද වෙනකම් මේ දාගෙන මේ වෙනකම් තිබ්බ මේ පවුල් දේශපාලනය අපි ගත්තොත් අපි දන්නවා ඩී සේනානායක මහත්මයා, රජී සේනානායක මහත්මයා, එතනදී ජෝන් කොතලාල උන් සියලු දෙනාම එක පවුල් වල එක පැලැන්තික පිළිස ඒකම බණ්ඩාරනායක මහත්මයා, පිරිම බණ්ඩාරනායක, චන්දිකා බණ්ඩාරනායක මේ සියල්ල පවුල්නේ. ඉතින් මෙතනදී ඒ පවුල් අතර ලංකාවේ ඉස්සෙල්ලම එළියගෙන පුද්ගලයා තමයි ආර්.එස්. මහින්ද රාජපක්ෂ. අප දන්නවා මහින්ද රාජපක්ෂ කියන පවුල මේකට සම්බන්ධ වෙන්නේ 56 ඉඳලා ඩී ඉතිසර වෙන ලක්ෂ්මණ රාජපක්ෂ, ඒ වගේම ඩී රාජපක්ෂ මේ ආදී පිරිස ලංකාවේ දේශපාලනයේ තීන්දුවක තැනක හිටියත් ලංකාවේ විවිධ දේශපාලන දිනස්කම් වලට දායක වෙලා තිබුණත් ඔවුන් ජාතික තලයේ ජාතික නායකත්වයට එන්නේ නැහැ. ජාතික නායකත්වයට මේ රාජපක්ෂ වරුන්ගෙන් එන්න පළවෙනි පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ. ඔව්, ඒක දීර්ඝ ගමනක්. අප දන්නවා 70 වෙනි තරුණම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච ඉස්සලම් පාර්ලිමේන්තුවට එනවා. ඊට පස්සේ ඔව් හදාගන්නවා තමන්ගේ දේශපාලන ගමන. ඊපස් විපක්ෂ නායකවරයා බවට පත් වෙනවා. ඒ වගේම ඌ අර 94 ඉඳලා දිග ගාණ්ඩුනත් ඌගේ දේශපාලනයේ ඇතුලේ ඔහු යම්කිසි ප්‍රගතිශීලී බවක් වෙනවා. අපි දන්නවා එක්තරා අවස්ථාවකදී ඌ අර 2000 කියන ව්‍යවස්ථාවට විරුද්ධ වෙනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුලේ ඉඳලා පොඩි කැරැල්ලක් ගහලා ඌ සමාජ ආකර්ෂණීය සැලකියක් බවට පත් වෙනවා. ඉතින් මේ මහින්ද රාජපක්ෂ තමයි මේකෙන් එළියට වෙලා මේ රාජපක්ෂ පවුලේ දේශපාලන කේන්ද්‍රණයේ විදිහට මෑත කාලීන අර තිබිච්ච අතීත පසුබිමත් එක්කලා මේ තත්ත්වය නිර්මාණය කෙරෙනවා. ඒක තීරණය වෙන්නේ 2009 යුද ජයග්‍රහණයත් එක්ක කියන එක තමයි මගේ විශ්වාසය. 2009 යුද ජයග්‍රහණයත් එක්ක විශේෂයෙන් එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යම් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදෙනව ආරක්ෂක ලේකම්වරයෙක් විදිහට ඔහු කරන ක්‍රියාමාර්ගත් එක්කලා ඉන්පස් වෙන 2009 ඉඳලා 2015 වෙනකන් ඔහු මේ කරගත් යුද ජයග්‍රහණයත් එක්ක ඔවුන්ගේ මේ බලය තීරණාත්මක විදිහට නිර්මාණය කරනවා. හැබැයි ඊට පස්සේ 2015 වෙනකන් අපි දන්නවා අර ලැබුණු බලය, අර ලබාගත්තු කීර්තිය ඔවුන් විසින්ම විනාශ කර ගැනීමක් සිදු වුණා කියලා තමයි මම දකින්නේ. මොකද 18 වෙනි අනුපූරක ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා, ඒ වගේම යම් යම් සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදී ධර්මාර පෙර කිව්වාගේ අගනි සුත්කාර වැඩිගේ ඉවත් කිරීමේ සිදුවීම් මේ දේවල් හරහා යම් විරෝධයක් නිර්මාණය වෙනවා. නමුත් ඒ විරෝධයට ප්‍රතිකර්ම විදිහට ඔවුන්ට එරෙහිව නැගී එන අනිත් බලවේගයෙන් ඉන්නේ එහෙම එකතු කරගත්ත අප දන්නා සම්බන්ධයෙන් මෛත්‍රී පරිසිටින මහත්මයා රණවීර ක්‍රෝසිනේතුළු පිළිස්. මෙතනදී ඔවුන්ගේ දුර්වලතාවයත් එක්ක මිනිසුන්ගේ යලි හැඟීමක් තියෙනවා. අර තිබිච්ච රාජපක්ෂවරු හොඳයි නේද කියන ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ තිබිච්ච පාලනය මොන වුණත් ලංකාවේ අර අපි දන්නවා මේවා දීර්ඝ කාලීන දීර්ඝ ඉතිහාසයක් තියෙන රාජාණ්ඩු පෙරති රටවල්. ඉතින් අර යම් පුද්ගලෙක් සමාජ ආකර්ෂණයක් තියෙන පුද්ගලෙක් තමන්ට නායකත්වය දෙන්න පුළුවන් කියලා විශ්වාස කරන පුද්ගලෙක් අපගේ දේශපාලන මතේ මොකක් වුණත් වැඩි බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව. ඒ නිසා ඔවුන් විශ්වාස කරන්න පටන් ගන්නවා අපිට ඉන්න නායකයා රාජපක්ෂ පමණයි. අපි දැන් දැක්ක මේ අලුතෙන් ගෙනාපු එක්කලත් මොකක්ද අපිට කියන්නේ මේ පදනම මත රාජපක්ෂවරු ලංකාවේ දේශපාලනේ මේ රට ගලවා ගැනීම සඳහා ඉන්න හැකි පිරිස රාජපක්ෂවරු කියන කාරණේ මතුවෙනවා. අනිත් සියල්ල පැත්තකට වෙලා ඒක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට යාලි අගමැති වෙන්න හම්බෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපති හම්බෙන්නේ, දුරේට පත් වෙන්න හම්බෙන්නේ. ඒ වගේම ඔබ කිව්වෝ ලයිස්ට් එක රාජපක්ෂවරුට ගෑවිච්ච කවුරු හරි රාජපක්ෂ සහෝදරයන්ගේ ඒ සියලු දෙනාට ඔය බලය හැදෙන්නේ. ඒකට එතනදී අර පෞල්වාදය කියන අපි දේශපාලනයේ දකින්න නරක පැත්ත, දේශපාලනයට අපි බැහැර කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන සහ අපි හඳුනගෙන තියෙන ඒ සාධකයට වඩා ඔවුන්ගේ මේ තියෙන ආකර්ෂණය, ඔවුන් විසින් දක්වලා තියෙන යම් සාර්ථකත්වයන්, ලංකාවේ ඉතිහාසයේ ඔවුන් විසින් තියලා තියෙන ලකුණ, ඒක වැදගත් වෙනවා පෞල්වාදයට වඩා. ඒ නිසා තමයි ඔවුන්ට මේ තියෙන සියලු කාරණා, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආකර්ෂණීය නායකත්වය, ඒ වගේම ඔවුන් 2009 ලබාගත් ජයග්‍රහණ, ඒ වගේම සිංහල බෞද්ධ නායකයෙක් විදිහට ඔවුන්ට තියෙන කීර්තිය, ඉතින් මේ සියල්ල එකතු වෙලා අද ලංකාවේ අර ඓතිහාසික පරිණාමය වෙච්ච පෞල්වාදය ඇතුලේ ප්‍රධාන පෞලක් බවට රාජපක්ෂ පෞලක් පත් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නේ ඉස්සරහට මේකට පැවැත්ම මොකක් වේවි කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය තමයි මේ.
ඔව්, ප්‍රතිඵලයට බලපාන සාධක පුද්ගලයන් පිළිබඳව අපි මේ කතා බහ කරමින් යන මේ විශ්ලේෂණයේදී රනිල් වික්‍රමසිංහ කියන සාධකයක් කතා නොකරම බැහැ විරංජන. මොකද මේ ඇත්තටම දැන් මෙවර මැතිවරණ ප්‍රතිඵලයේ එක්සත් ජාතික පක්ෂයේ දැවන්ත කඩාවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ කියන චෝදනාව අපි දකිනවා දසතින් එල්ල වෙනවා, පක්ෂය තුළින්ම විතරක් නෙමෙයි. 1977 බියගම ආසනයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට ආපු රනිල් වික්‍රමසිංහ අද වෙනකන්ම පාර්ලිමේන්තුවේ හිටියා, නොයෙක් ස්වරූපෙන්, අගමැති විදිහට, විපක්ෂ නායක විදිහට, මේ නොයෙක් ආකාරයෙන්. හැබැයි පසුගිය ආණ්ඩුවේ 2015 පස්සේ බලයට පත්වුණු යහපාලන ආණ්ඩුවේ බහුතර බලයක් හිමිකරගෙන හිටපු එක්සත් ජාතික පක්ෂයේ නැත්තරම නැති වෙන්නත් හේතුනේ රනිල් වික්‍රමසිංහ මේ පක්ෂයේ පක්ෂනායකත්වයේ එල්ලීගෙන සිටීම කියන කාරණාවෙන් පරිබාහිර වෙලා අපිට මැතිවරණ ප්‍රතිඵලය හරහා එක්සත් ජාතික පක්ෂයට ජනතාව ලබා දුන්න දැවැන්ත ප්‍රහාරය පිළිබඳව කතා නොකර ඉන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය බලය හිමි වෙලා තිබුණට එක්සත් ජාතික පක්ෂයේ බිඳුවට ඇදවැටීම ලංකාව විතරක් නෙමෙයි දකුණු ආසියාතික කලාපේම ගත්තොත් පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ බිඳ වැටීමත් මේ මැතිවරණ ප්‍රතිඵලය හරහාම සිද්ධ වෙනවා. මේ හරහා ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳව කොයි වගේ ලකුණු පළ වෙනවද ලාංකීය දේශපාලනයේ?
ඔව්, මෙතනදී දෙලොක්ෂි අපි ගත්තොත් මේ මැතිවරණය හරි තීරාත්මක. මේ මැතිවරණය වෙද්දී අපි දන්නවා මේ පහුගිය කාල සීමාවනකොට ලංකාවේ පරණ දේශපාලන පක්ෂ දෙකක් වෙනවා, එක්සත් ජාතික පක්ෂයට ගුරුවල මට්ටමකට දෙවලු, වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකක් එක්තරා ආකාරයකට ගුරුවල ගියා. ඉතින් මේ නිසා මේ මැතිවරණය හරි තීරාත්මක මැතිවරණයක්. නමුත් අපි ඔබ පැහැදිලිව කිව්වාගේ රනිල් වික්‍රමසිංහ ඒ ක්‍රියාකාරීත්වය, ඔහුගේ හැසිරීම, ඔහු කොහොමද මේකට බලපෑවේ කියන කෙනෙක්, මම නම් මේක රනිල් වික්‍රමසිංහගේ හුදකලා සාධකයක් විදිහටම, ඔහුගේ නායකත්වයේ දුර්වලතාවයක් විදිහටම මම දකින්නේ නැහැ. ඔහුගේ දුර්වලතා තියෙනවා පැහැදිලිවම, ඔහු මේ වගකීම ගන්න ඕන. නමුත් ඔහු නෙමෙයි මේක 100%ක්ම මම කියන්න ඕන පුද්ගලයා කියන එකයි මගේ අනුස්සස. මොකද අපි ගත්තොත් 1900 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ප්‍රේමදාස මහත්මයාට පක්ෂ භාර දෙනකොට දෙවනි පළ නායකයෝ ගණනාවක් හදනවා. නමුත් එතනදී ප්‍රේමදාස මහත්මයා පක්ෂ භාර ගත්තට පස්සේ ඔහු මොකද කරන්නේ? ඒ වෙනකොට දෙවනි පළ නායකත්වයේ හිටපු ලලිතතුමගේ ගාමිණී දිසානායක කියන මේ දෙන්නම පැත්තකට දාලා බීබී විජේතුංග මහත්මයා කියලා අගමැති කුටි වාඩි කරනවා. ඉන්පස්සේ ඒක ප්‍රතිඵල වෙන්නේ ඌට විරුද්ධ දෝෂාභියෝගයක් දෙනවා. ගාමිණී දිසානායක ලලිතතුමගේ පිටස කඩාගෙන යනවා. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ යම් විද වැටීමක් කරා. ඒ වෙනකන් අප දන්නවා 47 පළවෙනි මහමැතිවරණයේදී වලේට ආපු ඒ පක්ෂයේ තිබිච්චේ බරපතල විදිහට කඩාවැටීමක් සිද්ධ වෙන පළවෙනි අවස්ථාව තමයි මේක. යම් යම් දේවල් වෙලා තිබුණත් ඒක තමයි විශාලම කඩාවැටීම. ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයා ඝාතනය වෙනකොට අප දන්නවා ගාමිණීසනායක මහත්මයා වෙනම පැත්තක, ලලිතතුමා මහත්මයා ඝාතනය වෙලා, ගාමිණීසනායක මහතා වෙනම දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර ක්‍රමනාත් එක වෙනම දේශපාලනයක් කරනවා. රනිල් වික්‍රමසිංහ තිරිසන කුඩය ඇතුළු පිරිසක් තමයි එක්සත් ජාතික පක්ෂය අතර ගන්න. ඉතින් මෙතනදී කෙලින්ම නායකත්ව අරගුඩයක් එනවා. ඉතින් මේ තීරණ තත්ත්වෙත් එක්කලා අවසානයේ තමයි 94 චම්පිතා මහ බණ්ඩාරනායක මහතුමා මීරට ජනාධිපති වෙන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ බිඳ වැටීම එතන ඉඳලා තමයි මේක පටන් ගත්තේ. 1994 තමයි මම නම් දැකින තීරණාත්මක ලක්ෂය. එතකොට චම්පිතා බණ්ඩාරනායක කුමාරතුංග කියන චරිතෙත් අපි දන්නවා ලංකා දේශපාලනයේ අපි ඉතාම ආකර්ෂණීය චරිතයක්. ඒ ඉතාම ප්‍රබල ජනවරමක් වීම පාර්ලිමේන්තුව ජනාධිපති ඉස්සරහ විදිහට පත් වූ චරිතයක්. ඉතින් ඒ තත්ත්වයක් එක්ක බලද්දී රනිල් වික්‍රමසිංහට ගැටෙන්න වෙන්නේ ප්‍රතිවිරුද්ධ විදිහට වැඩ කරන්න උනේ අර වගේ ජනාධිපතිවරයෙක්. ඒ නිසා එතනින් පටන් ගත්ත මේ කඩාවැටීම ටික ටික ගියා. ඊට පස්සේ විවිධ පුද්ගලයන් අනිත් පක්ෂයට එකතු වුණා. පොදු ජන ක්ෂේත්‍රමුණේ කාලෙදි එකතු වුණා. ඊට පස්සේ සම්බිඳ කඩදාස සංගමයට එකතු වුණා. මේ කඩාවැටීම දීර්ඝකාලීන ප්‍රතිඵලයක එක පැත්තක් තමයි මේ අද වෙලා තියෙන්නේ එක පැත්ත. අනිත් පැත්ත තමයි ඔබ කිව්වා වගේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය අපි දන්නවා. ඔහු චරිතයක් විදිහට ගත්තාම ඔව් අර කියන්න තියෙන දේ කෙලින් සමහර අවස්ථාවලදී කියලා දානවා. අපි දන්නවා ඔව් ලිබරල් මතවාදයක් දරන පුද්ගලෙක් ඔය සමහරලාට සංස්කෘතිය සම්බන්ධයෙන් එහෙම ඔව් අර බ්‍රේක් නැතුව කතා කරන දේවල් ඒ වගේ ඔහුගේ තියෙන සමහර ඒ වගේ දේවල් පාවිච්චි වුණා ඔහුට සිංහල බෞද්ධ විරෝධී නායකයෙක් කියන මතයක් නිර්මාණය. ඉතින් මේකත් එක්තරා කඩාවැටීමකට හේතුවක් වුණා. ඒ වගේම තමයි ඔහු සමත් වුණේ නැහැ පක්ෂයෙන් අර ගිලිහිලා යන පිරිස්. අර බලය නැති වුණාම ඕනම් පක්ෂයක පිරිස් ඉන්නේ නැහැ. බලය හොයාගෙන යන තමයි මේ හැමෝම ගත් නායකය දේශපාලනය කරන්නේ. ඉතින් මේ ගිලිහෙන පිරිස් අර බලය කියන සාධකය එකතු කරගෙන යාලි එකතු කරගන්න ඔහුට බැරුව ගියා. නමුත් අපි දැන් අමතක කරන්න හොඳ 1999 මේ ජනාධිපති ගෝවිතාම සුමිතාම ප්‍රමාණයකින් පෙර. ඒ වගේම තමයි 2010 ජනාධිපතිනි ඔහුතාම සුළු සඳ ප්‍රමාණයකින් තමයි පරාජය වුණේ. නමුත් ඔහුගේ මේ පරාජයට ඔහුම විතරද බල කියනවා කියන කාරණේදී නම් මම ඔහුටම මේ දෝෂාරෝපණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබිච්ච සංවිධාන ව්‍යුහයේ විද ප්‍රශ්න.
විරංජන දැන් එතකොට මේ ඔබට එතනදි හිතෙන්නේ නැද්ද මේ රනිල් වික්‍රමසිංහගේ මේ නියෝ ලිබරල් වාදී ප්‍රතිපත්ති පක්ෂයේ විසින්ම බැහැර කරයි කියලා? පක්ෂ සමාජිකයන් සහ එක්සත් ජාතික පක්ෂයට හිත ඇති ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කළා කියලා. මොකද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ ඒ දේශපාලනික සංකල්පයට මදක් ලිබරල් වාදී සංකල්පයට මදක් පරිබාහිරව ගිහිල්ලා අර ඒ ඒ වමේ දේශපාලනයට හා සමානව මේ ජනතාවත් එක්ක ගැටෙන පුංචි මිනිහාගේ දේශපාලන කියවීමට ලං වෙන ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස
දැන්
එතකොට ඒ ඒ ඒ එතන බලපෑමක් නැද්ද ඔබට හිතන විදිහට?
නැහැ පැහැදිලිවම මම ඒ තමයි මම අර එකක් කිව්වේ ඔහුගේ ලිබරල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු ජනතාව ලංකාව ජනතාව පිළිගත්තේ නැහැ කියන එකට එකක පිළිගන්න සිද්ධ වෙනවා. මොකද අපි පැහැදිලිව ගත්තොත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්තරා දුරකට ජාතිකවාදී පක්ෂයක්. ජාතිකවාදී පක්ෂයක් කියන්නේ ඔවුන් යෙලෝ සුළු ජාතික පක්ෂයකට කරගෙන ඉදිරියට ගියාට ඔවුන් සමහර තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ හැසිරීම ඉතාමත් ජාතිවාදී ආකාරය හැසිරීම කියන පුළුවන්. අපි ගත්තොත් එහෙම ජයර ජයවර්ධන මහත්මයාගේ පාලනයේදී 83 කළු ජූලි අවස්ථාවේ ඔහු ක්‍රියා කරපු ආකාරය, ඉන් පස්සේ ඇතිවෙච්ච විවිධ සිද්ධීන් වලදී ක්‍රියා කරපු ආකාරය, ඒක සිංහල බෞද්ධ පොදුරා රටියක් තිබිච්ච පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක අරගෙන ගියා. නමුත් එතනදී ඔහු අර දේශපාලනය කියන සභා සටකපට විදිහට ඒක පාලනය කරේ අරගෙන ගියේ නැහැ කියන එක තමයි මගේ කියන්නේ. ඒ නිසා ඔහුට බැරුව ගියා. දැන් ලිබරල් ඇඟට සිංහල බෞද්ධ කොන්නකුත් එකතු කරන් තමයි මේ ගමන ආවේ. නමුත් මෙතනදී වෙලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මේ සියල්ල එකතු කරලා ගිහලා ඔහු මේ තියෙන තමන්ගේ ලිබරල් අදහස් පිළිම සමාජයම ප්‍රකාශ කරන්න ගත්තා. මම හිතන්නේ ඔහු සමාජ සුළු ජාතීන්ගේ ප්‍රශ්න දිහා බලපු විවෘත ආකාරය. ඔහු සමහර ප්‍රශ්න දිහා දැන් සටන් විරාම ගිසුමගේ සිද්ධියක් අපි දන්නවා. ඒ වෙලාවේදී ඔහු අපි කොච්චර කිව්වත් ඒ වෙලාවේදී ඔහු යන්න තියෙන හොඳම විසඳුම කර ගියා කියලා අපිට පිළිගන්න වෙන සමහර අවස්ථාවක ඒකේ යම් ප්‍රතිඵලස් ලැබුණා. ඒ වගේ ඔහු ගත්ත පියවර වලට ජාතිකවාදී දේශපාලනයේ තියෙන සමාජ මතය ඒක රාශි කරගන්න උඩ බැරුව ගියා. ඒක ඒක එක කාරණයක්. පැහැදිලිව ඔබ කිව්වාගේ මේ අර ලිබරල් ප්‍රතිපත්ති අර සීලි තවරලා ඉතින් තවරලා ඉදිරිපත් කරපු නැතිවීම තමයි මේකට මූලික හේතුව විදිහට මම දකිනේ. මොකද අපි ලංකාවේ අර දේශපාලන පක්ෂ ගත්තා සිංහල බෞද්ධ ජාතිකවාදීෝ සේර මූණු තිබ්බත් ඕනි විරුද්ධාර්ථී කිරි පිළිගන්නවා ලිබරල් මතවාදෝගේ තියෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් අර සීනිතවරලා ඒක හරියට ඉදිරිපත් කිරීමේ ඔබේ ප්‍රසන්ටේෂන් එකේ තමයි මේ ප්‍රශ්න තිබුණේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඔහුට ඒ ආකර්ෂණීය විදිහට මේවා ඉදිරිපත් කරලා ජනතාවට මේ කරුණු කියලා ගන්න බැරි විදිහට ප්‍රශ්නයක් තිබුණා. අනිත් එක තමයි පැහැදිලිවම අපිට පිළිගන්න වෙනවා ඔහු තීරු දෙනා ඒක රාශී කරගෙන ගමන් යාමේදී දුර්වල නායකයෙක්. ඔහු අපි දන්නවා හැම නායකයෙක්ම මේ තමන්ට කිසි පිළිස සතු කරන් තමයි තියෙන්නේ. අපේ රටේ කුස්සි කැබිනට්ුවක් කියාගෙන වැඩ කරනවා කියලා. මම හිතන විදිහට රනිල් කුමසිංහ මහත්තයත් එහෙම ලොකු කුස්සි කැබිනට් එකක් ඔහු ඒ සම්බන්ධයෙන් යකුණා වැඩි. හැබැයි එහෙම යකුණ හුඟක් අය ඔහු වෙත හිටු හුඟක් අය මේ පස්සේ මෙතනට දාලා ගියා. දැන් අපි කියනවා මලික් සමරවික්‍රම වගේ පුද්ගලයෝ ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ රනිල් කුමසිංහ මහත්තයගේ සීරු తీරණ ගන්නකොට ඔහු සමීපව කටයුතු කරනවා කියලා තමයි මතයක් තිබුණේ. නමුත් මොකද අවසානයේ උනේ මේ සජිත් ප්‍රේමදාස අනිත් පැත්තට යන වෙලාවේ ඔහුත් ඒක කරා. ඒ නිසා ඔහුගේ වටේ හිටපු චරිත කියාගන්නවත් ඔහු අසමත්. ඒ නිසා ඔහුගේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ පිට දීර්ඝ කාලීන විද වැටීම, ඒ වගේම අර බලය තියාගන්න බැරි වීම මේ සියලු කාරණාත් එක්ක රනිල් වික්‍රමසිංහගේ තියෙන නායකත්වයේ තියෙන තැන් දුර්වල ගුණයි මේ සියල්ල එකතු වුණාම තමයි එක්සත් ජාතික පක්ෂයේ මේ තැනට පත් වුණේ කියලා මම විශ්වාස කරනවා.
ඔව් දැන් මේ සිදු කරන සාකච්ඡාවේදී මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා ලාංකීය දේශපාලනය කියවා ගැනීමකුත් අපි සිද්ධ කරනවා. එතනදී තුන්වන බලවේගය පිළිබඳව ටිකක් කතා බහ කළ යුතුයි. මොකද අපි දැන් ඔය ඔබ මදකට කලින් සඳහන් කරපු ආකාරයට විරංජන එක්සත් ජාතික පක්ෂ නායකයාට මේ තමන්ගේ ලිබරල් ප්‍රතිපත්ති සීනි තවරලා අයිසින් එකක් විදිහට අලංකාරවත්ව ජනතාවට දෙන්න බැරිවීම පිළිබඳව කතා බහ කරද්දී ලංකාවේ තුන්වන බලවේගයේ බවට පත්වලා හිටිය දේශපාලනික බලවේගයේ JVP පිළිබඳවත් අපිට කතා බහ කළ යුතුමයි. මොකද මේ ඔවුන්ට JVP එක විදිහට ගියොතින් තවදුරටත් ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් තියෙනවාද කියන ප්‍රශ්නය මතම වෙන්නට ඕනේ ඔවුන් ජාතික ජනබලවේගයේ බවට පත්වන්නේ. මොකද JVP මේ ඉතිහාසය සම්බන්ධව තියෙන කළු පැල්ලමත් සමගින් තවදුරටත් ඉදිරියට යන්නට නොහැකි වෙනවා කියලා ඔවුන් යම් උපකල්පනයකට එනවා වන්නට පුළුවන්. මේ සිවිල් සංවිධානත් සමග එකතු වෙලා ජාතික ජනබලවේගය යන නමින් පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් මේ අලුත් වැඩසටහන පටන් ගන්නෙ. දැන් තුන්වන බලවේගයක් විදිහට මේ JVP දිගින් දිගටම කඩාවැටීම පසුපස තියෙන දේශපාලනික කියවීම මොකක්ද ලාංකීය දේශපාලනයේ?
ඔව්, අපි ගත්තොත් ජනතා විමුක්ති ප්‍රමුණේ 1969 දිහුණාට 1971 තමයි ජනතාව දැනගන්නේ. ඉන්පසු ඔවුන් මහජන දේශපාලනයේ තමයි 1980 දශකයේදී 1980 දශකයේ අසතුරේ සම්බන්ධ සභාවතිවරණේ හරහා ඊට පස්සේ නැතිවරණ වලට ඉදිරිපත් වෙනවා. යවතහනම් වෙලා ඉන්නවා, නයාලිත් වෙනවා. ඒ ඇවිල්ලා මේ අපි ගත්තොත් වර්තමාන ජනතා විමුක්ති ප්‍රමුණ අපි දන්නවා සෝමා සම්රසිගේ මහත්මයාගේ නායකත්වයෙන් 1994 චන්ද්‍රිකා මැතිලිය ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒක තමයි ඔවුන්ගේ පළවෙනි මල්බඳුන. ඉස්සරහ තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ එක නියෝජිතයෙක් වෙනවා. ඉන් පස්සේ ඔවුන් තීරණාත්මක කාර්යභාරයේ තීරණාත්මක දේශපාලනයකට ඔවුන්ගේ දේශපාලනයේ නැගී සිටීම අපිට අඳුර ගන්න පුළුවන් වෙන 1994 පස්සේ. 99 ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනම අපේක්ෂකයෙක් ගන්නවා නන්දනපුරේට. 94 ඉඳලා 99 ජනාධිපතිවරණය දක්වා ඔවුන්ගේ හැසිරීම දිහා බැලුවොත් ඔවුන්ගේ තීරණය ඇත්තටම ප්‍රවාමාංශයට නැඹුරු දේශපාලන 1999 ජනාධිපතිවරණය දුරාණක් ඉදිරි කියනනම් ජනතා විමුක්ති ප්‍රමුණ වේදිකාව සමග ඌ සමග වැඩ කරද්දී සමහර ප්‍රවාමාංශික පක්ෂ මතපත විදිහට ඔය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වගේ ප්‍රවාමාංශික නායකයෝ ඌ එර ජෛත්‍ය සමග යම් පරපතල ගැටලුවක හිටියත් ඌ ඒ කාලයේ වෙනකොට ජනතා විමුක්ති ප්‍රමුණ යම් ආකාරයකට සහයෝගයක් පළකරනවා. ඉතින් මේ වගේ ප්‍රවාමාංශික නැඹුරුවක් තමයි තිබෙන්නේ. නමුත් 1999 පස්සේ ඌගේ දේශපාලනය මට පේන විදිහට මම දකින විදිහට ක්‍රමානුකූලව ඌ ඔවුන් අර සමාජාර්ථික මේ කරුණු වලට වඩා ජාතිකවාදී ජාතිවාදී නැඹුරුවකට පත් වෙනවා. විශේෂයෙන් යුද්ධය සම්බන්ධ පස්සේදී ඔවුන් අදහ වෙනකොට ඔවුන් ඉන්නේ යුද්ධයක් පටන් අරගෙන මේ උතුරේ ප්‍රශ්නේ ඉවර කරන්න ඕන කියන එක. එතකොට ඔවුන්ගේ දේශපාලන අස්ථානය අර වාමාංශික සමාජවාදී නැඹුරුවෙන් යම් ජාතිවාදී පිරිසක නැඹුරුව. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ගේ ඡන්ද පදනම අපි දකිනවා ඊට පස්සේ ඒ ආකාරයක විශාල වැඩිවීමක් වෙනවා මේ කාලේ. හැබැයි මේ වැඩිවීම වෙන්නේ පාර්ලිමේන්තු අපි දන්නවා 2004 වගේ වෙනකොට ඔවුන් පාර්ලිමේන්තු වෙනවා පරිවාසාර ජනතා නිදහස් සම්මානේ කොටස් කාර්යයක් කියලා එනකොට මන්දිගුරු 30 ගණනක් එක පාළි මේ එන්නේ ඔවුන් දැහැගන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදරමක් කියන තුවල වාමාංශික නැඹුරුවක් පිළිච්ච ඡන්ද පදරමක් නෙමෙයි ඔවුන්ගේ මේ ප්‍රසාරය. ඉන්පස්සේ ආපහු මහින්ද රාජපක්ෂ මහත්මයා 2010 ජනාධිපති වෙන ඉදිරිපත් වෙනකොට ඔවුන් ඒ දේශපාලනය අයින් වෙලා ඔවුන් යලි පරපොන්සේකා සහයෝගය දක්වලා ඔවුන් වෙනම ආපහු අර ඔවුන් අර නැඹුරුව ජාතිවාදී නැඹුරුවෙන් පොඩ්ඩක් බැහැර වෙනවා. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඒ ජාතිවාදී නැඹුරුවෙන් බැහැර වෙන්න හැදීමත් එක්කම ඔවුන් අර ප්‍රසාරණ වල පුම්බල ලබාගත්තු ජනපදරම නැති වෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඊට ඉස්සර, ඒ කියන්නේ මේ තත්ත්වය ඇති වෙන්නේ ඉස්සර මම අර කිව්ව ගමේ දිලිඳු ගොවිකම්කරු පන්තිය තිබිච්ච නැත්නම් කුල පීඩණයෙන් හෙම්බත් වෙලා හිටපු ඒ තිබිච්ච ආකර්ෂණීය පදනම ඔවුන් විසින් ඒ කාලේ වෙනකොට නැති කරගන්න. ඒ තත්ත්වයේ දිගින් දිගටම යනවා. ගිහිල්ලා මේ වෙනකොට අපි දන්නවා ඔබ කිව්වා වගේ ජනතා විමුක්ති ප්‍රමුණ ඉන්නේ සිවිල් සංවිධානයක විතර. නමුත් ජනතා විමුක්ති ප්‍රමුණ මේ වෙනකොට ඉන්නේ යම් සිංහල බෞද්ධ ජාතිකවාදී ස්ථාවරයක නෙමෙයි. මේ වෙනකොට ඔවුන් කතා කරන බොහෝ දේවල්. එතකොට ඔවුන්ට සිංහල බෞද්ධ ජනපදරමේ ආකර්ෂණයක් නැහැ. ඒ වගේම තමයි ඔවුන් මම දකින විදිහට ඔවුන් ප්‍රමාණවත් ලෙස ග්‍රාමීය දිලිඳු ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඒ වෙනකොට ඔවුන් දූෂණ වංචා වගේ දේවල් කතා කරන්නේ. ඒ නිසා ඔවුන්ට ගමේ තිබිච්ච ජනපදරම ඉලීලා ඉලීලා. ඒ වෙනුවට ඔවුන් නාගරික මැද පන්තියේ සමහර යම් ආකාරයක ආකර්ෂණය කියලා. ඒ නිසා තමයි ඔවුන් එක්තරා ආකාරයක අපි දන්නා 3.38 0.8 වගේ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් ඒ මට්ටම යම් රක්ෂාපරක් පහක ඡන්දපදනමක් තියෙනවා. ඒ ඡන්දපදන එක පැත්තකින් ලොකු සෝදාපාලුවකට ලක් වෙද්දී අනිත් පැත්තෙන් නාගරික මැද පන්තියේ ඡන්ද ප්‍රමාණයක් කුචිලා තියෙනවා. මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ මේ පසුබෑමට හේතුව, මේ අඩුවීමට හේතුව. ඉතින් මම හිතන්නේ නෑ යලි අර පෙරතිබිච්ච මට්ටමට අපි පෙරතිබිච්ච මට්ටමෙන් කියන මම අදහස් කරන්නේ අර 2004 වගේ වෙනකොට තිබිච්ච පාර්ලිමේන්තු දේශපාලන ඇතුළේ පුල් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමකට ජනතා විමුක්ති පෙරමුණට ඉතාම කෙටි කාලයක් තුළදී පත් වෙන්න පුළුවන් කියන එක නම් මගේ දේශපාලන කියවීමට අනුව නම් මට හඳුනාගන්න බැරි තත්ත්වයක්.
මෙවර ඡන්ද ප්‍රතිඵලයේ දිහා බලනකොට දෙමළ දේශපාලන පක්ෂවලත් සුවිශේෂී වෙනස්කමක් සිදුවලා තියෙනවා කියලා අපිට පේනවා. ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්ෂ ටිකක් පසු බැසලා දැන් අංකුර වගේ එළියට එන දේශපාලන පක්ෂ TMVP වගේ පක්ෂ ගත්තොත් එහෙම මේවා හිස ඔසවන තත්වයක් අපිට පේනවා. විශේෂයෙන්ම අපි දකිනවා දැන් 2009 යුද්ධය නිමා වුණාට පස්සේ දෙමළ ජාතීන්ගේ මේ සින්නක්කර අයිතිකරුවන් බවට පත් වෙන තත්වයකට පත් වෙනවා TNA එක. දෙමළ ජාතික සන්ධානයේ ඔවුන් භාරකරුවන් වැනි තත්වයකට පත්වෙමින් දෙමළ ජනතාව සම්බන්ධව තීන්දුව තීරණ ගැනීමේ කාර්යාවලියේ නියැලෙමින් සිටිනවා. නමුත් ඔවුන් පිළිබඳව යම් කලකිරීමක් ජනතාව උතුර දකින්නට ලැබෙන බවට අපිට පෙනී යනවා. මේ ලැබිලා තියෙන ප්‍රතිඵලයත් එක්ක 327,168 වගේ ඡන්ද සංඛ්‍යාවක් තමයි ලංකේ තමිල් අරසුකච්චි TNA ප්‍රධාන දේශපාලන පක්ෂය ලබා ගන්නේ. ඔවුන් ආසන 9ක් ලබා ගන්නවා. ජාතික ලයිස්තුවෙන් ආසන 1ක් ලැබෙනවා. එතනත් යම් මතභේදයක් තියෙනවා කියලා අපිට දකින්නට ලැබෙනවා. විරංජන දැන් මේ ජාතික ලයිස්තු මන්ත්‍රී වරයාට තෝන් නම් කරන්නේ මනාපවලින් පැරදුණු පුද්ගලයෙක්. ඉතින් එයත් පක්ෂය ඇතුළේ මේ වෙනකොට විශාල ආන්දෝලනයකට ලක් වෙලා තියෙන කාරණාවක් බවට අපිට අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වෙනවා. දැන් මේ දෙමළ දේශපාලන ධාරාවන් වලට මොකද වේගෙන යන්නේ? ලාංකීය දේශපාලනේ දෙමළ ජනතාවගේ ඡන්ද ප්‍රකාශනයේ දේශපාලන කීවීමත් යම් වෙනස් වීමකට පරිණාමයකට ලක් වෙමින් යන වගට මේ ප්‍රතිඵලය හරහා අපිට වාර්තා වෙනවා. දෙමළ ඡන්දදායකයා පවසලා තියෙන්නේ මොකක්ද?
ඇත්තටම බිලොක්ෂන් මගේ දෙමළ ජනතා දෙමළ ඡන්දදායකයාගේ හැසිරීම දිහා අපි දකුණේ ඉඳලා නිරීක්ෂණය කරලා තමයි අපිට කියන්න වෙන්නේ. අපි මේ ප්‍රතිඵලය දකින්නේ ඇත්තටම. නමුත් අපි පැහැදිලිව ගත්තොත් අපි දන්නවා මතු පිටින් බලද්දී මේ තියෙන්නේ ෆෙඩරල් පක්ෂයක පිටිච්ච ඵලයේ අඩුවීමක් තියෙනවා. මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඡන්ද ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. ඒතකොට මේ අඩුවීම වෙන්නේ කොහාටද කියන එකත් අපි මෙතනදී සාකච්ඡා කරන්න. දැන් අපි දන්නවා TNA එක කියන්නේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් තමයි ඔවුන් ගත් වෙලාවට මූලික කරගත්තේ. ඔවුන් දෙමළ ජනතාවගේ වෙන ප්‍රශ්න අපි දන්නවද මුතුරට ගත්තා. මුතුරේ දෙමළ ජනතාවගේ මට්ටමේ තියෙන ප්‍රශ්න අපි දැකලා තියෙනවා. ඉතින් උතුරට දැන් ධීවර ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඉන්දියානු ධීවරයන් කොහොමද මේ ධීවර සම්පත් එක්ක බෙදා ගන්න ගැටුව. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය විදිහට ගිහිල්ලා ඉරිදහසෙ තමන්ගේ ධීවර කටයුතු කරගන්නවා. ඒක එකක් දැන් ප්‍රශ්න ධීවර බෙදාපති. ඊළඟට අපි දන්නවා අතුරුදහන් වන්දි ප්‍රශ්න තියෙනවා. ඔවුන්ට ආර්ථික ප්‍රශ්න කොහොමද මේ තියෙන ඛේදවාචකෙන් ගොඩේ ඔවුන්ට ඒ තියෙන සේරම අතරේ ඒ වගේම තමයි ඔවුන්ට දේශපාලන ප්‍රශ්න තියෙන්නේ. දේශපාලන විසඳුමක් හම්බෙනවද තමන්ට භාෂා ප්‍රශ්න මොකද අපි වෙන්නේ අපිට මොකද අපේ බලයක් හම්බෙනවද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙතනදී මම දකින්නේ TNA එක අල්ලන්නේ වැඩි හරියක් අර දේශපාලන ප්‍රශ්න තියෙන්නේ. එතකොට අර දීර්ඝකාලීන යුද්ධකින් පීඩාවට පත් වෙලා මේ ඉන්න ජනතාවට සම්වර්ධනය අරගෙන ඉදිරිපත් වෙන පිරිසක් ඉන්නවා. විශේෂයෙන් EPDP සමිලා. ඒ කාරණා එක්ක මේ TNA එකේ තියෙන අර ඡන්ද කුට්ටියෙන් එක කැලලක් මම දකින විදිහට මොකද EPDP එකට යම් ජනපදරමක් තිබුණා. නමුත් මේක වැඩි වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙලා තියෙන අංගෙන් ප්‍රමාණදෙන්ට. ඒ අනුව සංවර්ධනය කියන පැත්තට යම් ඡන්ද ප්‍රමාණයක් බෙදලා ගල TNA එකේ ඡන්ද කුට්ටියෙන් කොටසක් එතෙන්ට කම් යනවා. අනිත් කොටස නිර්දේශන මාත්‍යා සහ පොන්නම්බල් ඔවුන් දෙදෙනාට තමයි ඔවුන් දෙදෙනාගේ පක්ෂවලට තමයි ඉතුරු මන්ත්‍රීවරු දෙකක් යාපනය බෙදලා ජාතික ලයිස් කොට මන්ත්‍රීවරු තුනක් ඔවුන්ට. ඔවුන් තුදරයිනේ TNA එක මේ ප්‍රශ්නෙට ගන්න ඕනේ කියන තැනට වඩා අන්තගාමී ස්ථාවරික කියන එක තමයි මම විශ්වාස කරන්නේ. TNA එක එක්තරා තැනක ඉන්නේ TNA එකට වඩා ඔවුන් ගිහිල්ලා ඔවුන් දෙමළ ජනතාවට අනිවාර්යයෙන්ම අයිතිවාසිකම් ලැබී අපිට පෙදවල අවශ්‍යමයි මේ ප්‍රශ්නෙ ඊට වඩා අතුරුදහන් වගේ ප්‍රශ්න ඊටත් බරපතල විදිහට විසඳ ගන්න ඕන. මේ දකුණේ ආණ්ඩුව මේව ගැන කටයුතු කරන්නේ අර TNA එකේ ඉන්නට වඩා එක්ස්ට්‍රීම් ලෙවල් එකට තමයි ඉන්නේ. ඒ නිසා අර TNA එකත් එක්ක යම් අන්තගාමී කොටස් පිරිසක් හිටියා නම් ඒ පිරිස දැහැ ගන්නවා විශේෂණගේ සහ පොන්නම්බලගේ පක්ෂයකින්. ඒ නිසා තමයි මේ TNA ඡන්ද කුට්ටි එක කැලලක් කැරිලා සම්බර්ධනයේ පැත්තට යනකොට අනිත් කැලල කැරිලා අන්තගාමීන්ට යනවා. ඒ නිසා ඒක තමයි මේ TNA කියන ජනපදයෙන් ඡන්ද පදනම අඩුවීම උතුරේදී අපිට කියව ගන්න පුළුවන් වෙන කාරණේ මම දන්නේ. ඊළඟට අපි ගත්තොත් නැගෙනහිර ඔවුන්ගේ බලය අඩු වෙනවා. නැගෙනහිර වඩකල පොලිසියක උන් හැම ආසරත් එකයි. සම්පාර දිස්ත්‍රික්කයේ TNA එකට මෙච්චර දෙමළ නියෝජනයක් තිබුණ හැම මේ පෞගේ කාල සීමාව පුරාම ඒ දෙමළ නියෝජනය නැති වෙනවා මේ දාපාර. අපි දන්නවා උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රාදේශික ප්‍රශ්නයක් තිබුණා. දැන් අරුණාම්මා NTTගෙන් කඩාගෙන යෑම හරහාම ඒ කාලේ ඉඳලම මේ ප්‍රාදේශීයවාදය තිබුණා. ඉතින් අර TMVP කියන්නේ පළයන්ගේ නායකත්වයෙන් චිරණ සතුරුන්ගේ චන්ද්‍රකාන්තන්ගේ නායකත්වයෙන් උතුමයි මට කලින් ආසනය දිහාගන්නේ. ඒ පක්ෂය නැගෙනහිර ප්‍රාදේශික පක්ෂය. ඔවුන් උතුරේ නෙමෙයි ඔවුන් නැගෙනහිර ප්‍රදේශයේ ගත නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂය. ඒ නිසා අර උතුරේට බලය තියෙන ටීම් එකකට වඩා නැගෙනහිරින් වෙන පක්ෂයකට බලය දීම නිසා ඒ ස්ථාන කොටසක් ලැබෙනවා. ඊළඟට අපි දන්නවා SLPP එක පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරනවා මඩ කලපේදී ආසනයක්. ඒ TNA කේදල ගිය මන්ත්‍රීවරේ ඔහු සම්බන්ධය තමයි ඔහු ඉලක්ක කරගන්නේ ඔහුගේ තේමා පාටේ. ඒ නිසා සම්බන්ධය සහ ප්‍රාදේශීයවාදයේ හින්දා මඩ කලපේ ඔහුගේ බලය යනවා. ඊට අම්පාරට ගත්තොත් අම්පාරේ TNA කේ තියෙන ආසනය නැතුව යන්නේ කරුණාවන් ඉදිරිපත් වෙනවා අම්පාරේ. ඔහු ගිහින් කියනවා TNA එක හරියට වැඩ කරන්නේ නැහැ, නියම දෙපළ නියෝජනයක් තියෙන මගෙන් ඒ නිසා මාව පස් කරන්න. ඒක කරුණාසාධකයේ හින්දා අම්පාර ශාන්ත කැඩෙනවා. ඒ නිසා අර අභ්‍යන්තර බෙදීම් හින්දා තමයි TNA එකට මේ ශක්තිය කියලා තියෙන්නේ. පොදු ගත්තාම මම කියන්නේ මේ කොටසක් සම්බන්ධනේ පැත්තට යනවා, තව කොටසක් අන්තගාමී පැත්තට දිලනවා. ඒ මැද්දේ TNA එකේ තියෙන ප්‍රමාණය අර ඉවත් වෙනවා. TNA එකේ තියෙන ඒකාධිකාරයට පැහැදිලිවම ඔබ කිව්වා හරියන වැරදි යම් බලයක් වෙලා තියෙනවා. හැබැයි මේ ඒකාධිකාරයට එළවෙච්ච එකකින් එක කොටසක් සම්බන්ධනේ ආරමුණු කරගත්තට තව කොටසක් අන්තගාමී පැත්තට දිලා ගියා කියන එකත් අපි අමතක නොකළ යුතු සාධකයක්.
හොඳයි, අපිට ලැබිලා තියෙන සීමිත කාල සීමාවත් එක්ක අපි බොහෝ දුරට උත්සාහ කළා මෙවර මැතිවරණ ප්‍රතිඵලය මගින් රටේ ජනතාව පවසලා තියෙන කුමක්ද කියන කාරණාව පිළිබඳව යම් විශ්ලේෂණාත්මක විග්‍රහයක් දෙන්නට ප්‍රතිඵල ආශ්‍රය කරගෙන. ඉතින් මේ විශ්ලේෂණයට සම්බන්ධ වුණු ජනමාධ්‍යවේදී, නීතිඥ, දේශපාලන විශ්ලේෂක විරංජන හේරත් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති SBS සිංහල සේවයට මේ කරුණු හෙළිදරව් කරන්න, සාකච්ඡා කරන්න සම්බන්ධ වීම පිළිබඳව. අපි ඔබට ආයුබෝවන්, සුබ දවසක් කියමින් මේ සාකච්ඡාවට සමාප්තියක් සනිටුහන් කරනවා.
ආයුබෝවන්. බොහොම ස්තුතියි මම සම්බන්ධ කරගත්තට මේ සාකච්ඡාව සඳහා. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.